ගරු සභාපතිතුමනි, ඔබතුමාට බොහොම ස්තුතියි මට අවස්ථාව ලබා දීම පිළිබඳව. චන්ද්‍රසිරි ගජදීර මැතිතුමා මට හමු වෙන්නේ මගේ විශ්වවිද්‍යාලයේ. එතුමා මට වසරකට කලින් එදා විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ අද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුල් වෙච්ච ශිෂ්‍යයෙක්. ගජදීර මැතිතුමා ඔහු නියෝජනය කළපු පීඨයේ භාෂා හා ආගමික පීඨයේ ශාස්ත්‍ර පීඨයේ සභාපති වෙනකොට ඒ පීඨයේ ලේකම් හැටියට හිටියේ අද අපි ගෞරවයෙන් සලකන අති ගෞරවනීය ඕමල්පේ සෝපිත හාමුදුරුවෝ තමයි ගජදීර මැතිතුමාගේ ශිෂ්‍ය පීඨ ශිෂ්‍ය සංගමේ ලේකම් ස්වාමීන් වහන්සේ. මම මහාශිෂ්‍යංගමේ සභාපති වෙනකොට අපේ ආදරණීය චන්ද්‍රශ්‍රී ගජදීර මැතිතුමා ඒ මහාශිෂ්‍ය සංගමේ ප්‍රධාන ලේකම් බවට පත් වුණා. අපි දෙදෙන අවුරුදු දෙකහමාරක් විතර සභාපති ලේකම් හැටියට ඒ විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ මහාශිෂ්‍ය සංගමේ වැඩ කරා. අපි අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ හදනකොට ගරු සභාපතිතුමනි, මම එහි සභාපති වෙනකොට අද පේරදෙණිය විශ්වවිද්‍යාලයේ ඉන්න ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නවරත්න බණ්ඩාර මැතිතුමා ප්‍රධාන ලේකම් වෙනකොට එම අන්තර්විශ්වවිද්‍යාල බලමණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති බවට පත් වුණේ චන්ද්‍රසිරි ගජදීර මැතිතුමා. මට මතකයි එතුමා 70 අපි විශ්වවිද්‍යාලයට ඇතුල් වෙනකොට විශ්වවිද්‍යාලයේ තුල එක පැත්තකින් ජනතා විමුක්ති පෙරමුණ සන්නද්ධ අරගලයකට සූදානම් වෙනවා. තව පැත්තකින් විවිධ මාක්ස්වාදී කණ්ඩායම් මේ විවිධාකාර න්‍යායන් පදනම් කරගෙන විශාල න්‍යායික යුද්ධයක් විශ්වවිද්‍යාලයේ තිබ්බා. ස්ටැලින්වාදයට විරුද්ධව, ට්‍රොස්කිවාදයට විරුද්ධව, හතරවෙනි ජාත්‍යන්තර යට විරුද්ධව, හතරවෙනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර ලේකම් මණ්ඩලයට විරුද්ධව, විරෝධී ව්‍යාපාරයට විරුද්ධව, ඒ අතර ගජදීර ඒ තරුණ ශිෂ්‍ය නායකයා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ වෙනුවෙන් කොමියුනිස්ට් පක්ෂයේ වෙලාවේ ආණ්ඩුවත් එක්ක හිටියේ. පීටර් කේමන් මැතිතුමා ඇමති ධූරයක් දැරුවා. බීවයි තුඩාවේ මාතර නියෝජනය කරපු මන්ත්‍රීතුමා අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ධූරයේ දැරුවා. ඉතාම දුෂ්කර වේලාවක ගජදීර මැතිතුමා විශ්වවිද්‍යාලය තුල ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය වෙනුවෙන් පෙනී හිටියා. ඒ වෙනුවෙන් සටන් කළා. 70 අරගලයක් එක්කම විශ්වවිද්‍යාලයේ වැහුණම අපි තැන් තැන් වලට විසේලා ගියා. මාස 8ක් විතර විශ්වවිද්‍යාලයේ වහලා අපේ බන්දුල මැතිතුමාත් ඒ එක්කම මගේ විශ්වවිද්‍යාලයට ආවා. ගජදීරලා ඇතුළු කලාපීතේ සියලු දෙනාම ලුම්බිනි විද්‍යාලයට ගියා. හවස පන්තිවලට කළමනාකරණ විෂය හදාරපු ශිෂ්‍යෝ හැටියට අපි රාජකීය විද්‍යාලයට ගියා. අපේ විද්‍යාපීඨයේ ශිෂ්‍යෝ සියලු දෙනාම තර්ස්ටන් එකට ගියා. මට මතකයි ගජදීර තව ශිෂ්‍යෝ පිරිසකුත් එක්ක දවසක් හවස් භාගයේ රාජකීය විද්‍යාලයට පැමිණ අපි විවිධ රැකියා කරමින් අපේ හිතපුවේ 50-60 දෙනා හැම දෙනාම නොයෙකුත් රැකියා කරමින් හවස තමයි දේශනවලට එන්නේ. විශ්වවිද්‍යාලේ තිබ්බත් එහෙමයි. ඒ කාලේ අපිට අවසර තිබ්බා ආරක්ෂාවක් කරන්න. අපි රජයේ සේවය කරපු රැකියාවලදී අපට පැයක් කලින් අපිට නිවාඩු දුන්න විශ්වවිද්‍යාලයේ උපාධියට යන්න අපට උගන්වපු හුඟක් ගුරුවරුත් ආවේ හවස්වරුවේ. මට මතකයි ගජදීර මැතිතුමා ශිෂ්‍ය පිරිසක් එක්ක ඇවිල්ලා අපිට කරුණු දෙකක් කිව්වා. එකක්, ඉක්මනින්ම විශ්වවිද්‍යාලයේ දිනා ගන්න පාරට බහින්න ඕන. මේකට ආචාර්යවරුත් ලැහැත්ති. ඉක්මනින්ම විශ්වවිද්‍යාලයේ දිනා ගන්න පාරට බහින්න ඕන. දෙවැනි එක තමයි කළමනාකාර පීඨයේ එවකට හිටපු මහාචාර්යතුමා මේක ජයවර්ධන විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන් කඩලා අරගෙන මේ ලොන්ඩන් ප්ලේස් වල ගොඩනැගිල්ලකට ගෙනියන්න හදනවා. එතනට කඩා පැනලා ඒ ගෙනිච්ච බඩු ටික සේරම ආපහු ගිහලා විද්‍යුතයට බාර දෙන්න ඕන කියලා. ඒ දෙකටම එදා නායකත්වය දුන්නේ ගජදීර මැතිතුමා. එදා හිටපු අමරදාස මාතරගේ එතුමාත් අද ජීවතුන් අතර නැහැ. මේ වගේ අය අපිත් අලුත් පළමුණු වසරේ ශිෂ්‍යව හැටියට මේ අයත් එක්ක ඒ සටන් වලට සහභාගි වුණා. එතුමාගේ ජීවිතේ එතුමාගේ වීරය තමයි දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ. ඒ වගේම බී.වයි. තුඩාවේ ඊලියන් නානායක්කාර වගේ අය දකුණු. ඊට අමතරව එතුමා බොහෝම ආදරය කරපු දේශපාලන පරිච තමයි සරත් මුත්තෙට්ටුගම, ඉන්දික ගුණවර්ධන, ජයතිලක සිල්වා වගේ එදා හිටපු තරුණ ව්‍යාපාරයේ හිටපු තරුණ කොමියුනිස්ට්වාදීන්, තරුණ මාක්ස්වාදීන්. ඒකම තමයි දිනේෂ් ගුණවර්ධන මැතිතුමා කිව්වේ සරත් වාහන අනතුරකින් ඔහු අපෙන් වෙන් වෙනකොට, ඔහුගේ ජීවිතේ නැති වෙනකොට ඒ අනතුරේදී බරපතල තුවාල ලැබපු ඒ වාහනේ හිටපු තව එක්කෙනෙක් තමයි අපේ ආදරණීය චන්ද්‍රසිරි ගජදීර මැතිතුමා. අපි කොමියුනිස්ට් පක්ෂයෙන් ඉවත්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එකතු වෙනකොටත් චන්ද්‍රසිරි ගජදීර මැතිතුමා නොසැලී ශිෂ්‍යෙක් හැටියට ඔහු දරපු කොමියුනිස්ට්වාදී මතයන් දරමින් ඔහු කොමියුනිස්ට්වාදීක හැටියට නගර සභාවට, පළාත් සභාවට, පාර්ලිමේන්තුවට එන්න ඔහු දක්ෂ වුණා. පසුගිය කාලේ අවුරුදු 20ක විතර කාලය තුල කොමියුනිස්ට්වාදියෙකුට ඡන්දයකින් පාර්ලිමේන්තුවට එනවා කියන එක ලේසි වැඩක් වුණේ නැහැ. හැබැයි චන්ද්‍රසිරි මැතිතුමා මාතර දිස්ත්‍රික්කයෙන් හැමදාම මාතර දිස්ත්‍රික්කයේ කොමියුනිස්ට්වාදීන් වමේ ප්‍රගතිශීලීන් එතුමාව පාර්ලිමේන්තුවට එවන්න කාරුණික වුණා. ඔහුගේ තිබුණු කැපවීම, ඔහුගේ තිබුණු මානව හිතවාදය, ඔහු මිනිසුන් පිළිබඳව දක්වපු කරුණාව, දයාව, ඔහුගේ තිබ්බ නොසැල්ලුණු දේශපාලන ප්‍රතිපත්තිය හා දර්ශනය නිසා. ඔහුගේ ඉතාම ළඟ සගේ හැටියට ගරු සභාපතිතුමනි, මම මගේ බිරිඳ විශ්වවිද්‍යාලයේදී හමුවෙච්ච මගේ බිරිඳගේ නිවසට ඉස්සල්ලාම ගියේ මාතර චන්ද්‍රසිරි ගජදීරලා ගෙදරට ගිහිල්ලා චන්ද්‍රසිරිත් එක්ක තමයි ගෙදරට ගියේ. ඇය මාතර ප්‍රදේශයේ කෙනෙක් නිසා. ඒ වගේම මට වාසනාව ලැබුණා එදා එතුමාගේ බිරිඳ මෙතන ඇති, එතුමාගේ බිරිඳගේ පියා හමුවෙන්න ගජදීර ඉස්සල්ලාම මම මාතර ගිය වෙලාවක මයිත් එක්ක තමයි අපි ඒ ආදරණීය බිරිඳගේ පියා හම් වෙන්න එතුමාගේ ව්‍යාපාරික ස්ථානයට ගියේ. චන්ද්‍රසිරි ගජදීර අපි අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන කරන හැම වෙලාවකම අපිත් එක්ක නොකඩවා ගැටුණු අතර, එහෙත් ඔහු ආදරණීය සහෝදරයෙක්, මිත්‍රයෙක් හැටියට අපිට හැමදාම හිටියා. මට මතකයි ඔහු දොස්තර වික්‍රමසිංහ පරපුර හා රාජපක්ෂවරු අතර බොහොම ළඟ සම්බන්ධයක් තිබුණා. ඒ නිසාමද කොහෙද ගජදීර මැතිතුමා 74 කලින් තිබ්බ අවසාන අතුරු මැතිවරණය, ජෝර්ජ් රාජපක්ෂ මැතිතුමාගේ අභාවයත් එක්ක තිබුණු අතුරු මැතිවරණයේදී රාජපක්ෂවරුන්ගෙන් ලක්ෂ්මන් රාජපක්ෂ තමයි මුල් කිරිගල ආසනය තරණය කරේ. චන්ද්‍රසිරි ගජදීර මැතිතුමා විශ්වවිද්‍යාල ශිෂ්‍ය නායකයෝ අරගෙන මාතරට ගිහිල්ලා බී.වයි. තුඩාවේ සහෝදරයත් එක්ක අපි ඒ මැතිවරණ ව්‍යාපාරයේදී රාජපක්ෂවරුත් එක්ක එකතු වෙලා ටිකටම සටන් කරා. මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරයා හැටියට ඔහුගේ තියෙන මානව හිතවාදය, ඒ වගේම ඔහුගේ තියෙන ජාතීන් අතර සහ ආගපියන් අතර, ආගමිකයන් අතර තිබිය යුතු සහෝදරත්වයේ, මිත්‍රත්වයේ පිළිබඳව ඉතා දැඩි ලෙස හිතපු, ඒ වෙනුවෙන් සටන් කරපු කෙනෙක් නිසා තමයි උතුරේ LTT ව්‍යාපාරයෙන් අත්අඩංගුවට ගත්ත සිරකඩ වෙච්ච දඬුවම් ලැබපු පුනරුත්ථාපනය කරන්න යොදපු මේ සියලුම අය ගජදීර මැතිතුමාට බාර දුන්නා. එතුමා ඔහුගේ පන්ති දේශපාලනයට ඔහුගේ දර්ශනයට ගැළපෙන අයුරෙන්ම මේ උතුරේ දරුවන් සමහර අය අධ්‍යාපන වශයෙන් ඉතාම පල්ලෙහා මට්ටමක හිටියේ. අපිවත් එතුමා ඒ තැන්වල තරන් ගියා දැඩි උනන්දුවකින්. ඒ දරුවෝ පුනරුත්ථාපනය කරමින් ඒ තරුණයෝ උතුරේ ඔහුනට භාෂාවන් උගන්වමින් ඔහුනට කිසියම් වෘත්තියක් උගන්වමින් ඔහුනට යම් යම් රැකියා සොයා දෙමින් එම පුනරුත්ථාපන අමාත්‍යවරයා හැටියට ඒ කටයුත්ත ගජදීර මැතිතුමා ඉතාම වමනාවෙන් ආදරෙන් කරා. චන්ද්‍රසිරි ගජදීර මැතිතුමා ඔහු මේ සැරේ අප අතරෙන් වියෝ වෙන්න කලින් ඔහු ඕස්ට්‍රේලියාවේ එතුමාගේ ආදරණීය දියණිය බලන්න බිරිඳත් එක්ක ගිය වෙලාවක පසුගිය වසරේ ඔහු මේ වගේම දැඩි ලෙස රෝගාතුර වුණා. මොකක් හරි දෛවෝපගත සිද්ධියකින් ඒ වෙලාවේ මම සහ මගේ බිරිඳත් වෙනත් කටයුත්තක් සඳහා ඕස්ට්‍රේලියාවේ ගිහිල්ලා හිටියා. මට දැන් ඉන්න ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඒ වගේම අපේ විපක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමත් මම එහි ඉන්න බව ආරංචි වෙලා මේ දෙන්නම මට ටෙලිෆෝන් කරලා කිව්වා ගජදීර අසනීපෙන් කියලා ආරංචි ගිහිල්ලා බලන්න කියලා. මම ඒ තැනට ගියා. මට එතුමාගේ ආදරණීය බිරිඳ එතුමාගේ දියණියන් මේ අය මුණ ගැසුණා. ඔහු දින ගණනාවක් සිහිය නැතුව මැෂින් වල ආධාරයෙන් තමයි ඒ ඕස්ට්‍රේලියාවේ ආරෝග්‍ය ශාලාවේ හිටියේ. අවසානයේ ඒ වෛද්‍යවරු ගජදීර මැතිතුමා බේරගන්න බෑ කියන අදහසින් එතුමාගෙන් මැෂින් ගැලෙව්වා. මහා ආශ්චර්යකින් වගේ මැෂින් ගැලෙව්වට පස්සේ ගජදීර මැතිතුමා ඇස් දෙක ඇරලා කතා කරන්න පටන් ගත්තා. ඒ දොස්තරවරු මේ ඉස්පිරිතාලේ සියලු දෙනාම විශාල වශයෙන් ඒ සිද්ධියේදී පුදුම වුණා. මම හිනාවෙලා ඒ සියලු දෙනාටම කිව්වේ he is a very strong communist person, he believe marxism and he is a strong buddhist fellow. Sri Lanka also very strong buddhist country. In my country have this type of the things every day happening. This is miracle. This is not the special thing for Sri Lanka. Etuma etening sampurnayen masuwa vela etuma me parliamentuwata aawa. Ape janadhipati Maitripala Sirisena mattuma utsaha kara etumata e viyahi dang walin kotasak hari denna. Mama etumage birindata e gana katha kara daruwanta katha kara. Mama dannawa ohunta hema ඔවුන් අමාරුවෙන් තමයි ඒ දරුවෝ ඒ වියදම් දැරුවේ. නමුත් ඔය ඉතාම කාරිණිකව ජනාධිපතිතුමා ඒ දෙන්න උත්සාහ කරපු වියදම් නොගෙන ඔහු බොහොම ස්තුති කරලා ඒ මුදල් නොගෙන ඒ බර අමාරුවෙන් ඒ පවුලේ දරාගත්තා. ඒ තමයි චන්ද්‍රසිරි ගජදීර චරිතය. ඒ වෙලාවේ අපි ඒ මුදල් දෙන්න උත්සාහ කරේ අපට තේරුණා ගජදීරගේ බිරිඳට හායි දරුවන්ට එක දරා ගන්න අමාරුයි කියලා. එච්චර විශාල බිල. හැබැයි ඔවුන් රජයේ මුදල් සතයක්වත් ගත්තේ නැහැ. ඒ නිසා එතුමාගේ ආදරණීය දියණියන් තිදෙනාම ඉතාම හොඳින් ඉගෙන ගත්තා. එයා ඉතාම හොඳ තනතුරු වල තිදෙනාම විවාහ වෙලා අද ඉතාම සතුටින් ජීවත් වෙනවා. එසා ගජදීර මැතිතුමාගේ ආදරණීය බිරිඳට අද එතුමාගේ ආදරණීය ස්වාමියාගේ විවාහය දරා ගැනීමට අමාරු වුණා. පියෙක් සහ මවක් හැටියට ඒ දරුවන්ට සිය යුතුකම් හරියටම ඉෂ්ට කරලා ඒ දරුවන් තිදෙනා දීනියන් තිදෙනා ඔවුන්ගේ බලාපොරොත්තු 100%ක්ම ඉෂ්ට කරපු පවුලක මවක් හැටියට තමුන්ගේ ස්වාමියා දිහත් පවුල දිහත් සතුටින් බලන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. චන්ද්‍රසිරි ගල්දීර මැතිතුමාගේ වියෝය විශේෂයෙන් ඒ දීනියන් ඒක දරන්න පුළුවන් කරුණක් නෙවෙයි බව මම දන්නවා. අසනීපෙන් සිහි නැතුව ඕස්ට්‍රේලියාවේ ආරෝග්‍ය ශාලාවක හිටපු ඒ දින 10ක විතර කාලය තුල දරුවෝ හිටියේ විලාප දෙමින් බාල දියණිය නීති දෙපාර්තමේන්තුවේ අධිනීතිඥයෙක් හැටියට මේ වියෝවෙන් පස්සේ තමයි ඇමරිකාවෙන් ඉඳලා මෙහාට ආවි. මේ දරුවන්ට ඒ දුක දරා ගන්න අමාරුයි. එහෙත් ඔහුගේ ආදරණීය පියා ඉතාම ප්‍රතිපත්ති ගරුක මහත්මෙක් හැටියට කිසිදු අල්ප මාත්‍ර චෝදනාවක් නැති දේශපාලඥයෙක් හැටියට ඔහු නොසිලුණු දකුණේ කොමියුනිස්ට්වාදියෙක් හැටියට ඔහු අපේ අතරින් වියෝ වුණා. ඔහුගේ සදා ඒ නාමයට මේ දරුවන්ට ඒ බිරිඳට දකුණේ මිනිස්සු වෙන්න මේ රටේ සියලුම දෙනා වමේ ප්‍රගතිශීලී ජනතාව ඔවුන්ට ආචාර කරනවා ඇති, ඔවුන්ට ගරු කරනවා ඇති, ඔවුන්ට ආදරය කරනවා ඇති. එනිසා බෞද්ධයෙක් ලෙස මගේ ආදරණීය සහෝදරයාට චන්ද්‍රසිරි ගජදීර මැතිතුමාට උතුම් අමා මහ නිවන් සැප ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අප සියලු දෙනාගේම බලවත් කනගාටුව චන්ද්‍රසිරි ගජදීර මැතිතුමාගේ ආදරණීය බිරිඳටත් දරුවන්ටත් ඒ දරුවන්ගේ ස්වාමීවරුන්ටත් ප්‍රකාශ කරමින් මම නිගන්තේ.
ඔනරබල් ඩොක්ටර් බන්දුල ගුණවර්ධන.
අරෝ නියෝජ්‍ය සභාකාරක සභාපතිතුමනි, අපේ එස්.පී. දිසානායක මැතිතුමා සඳහන් කළ පරිදි විද්‍යෝදය විශ්වවිද්‍යාලය අපේ රටේ ඉතිහාසයේ ගමන් මඟ වෙනස් කිරීම සඳහා අවශ්‍ය දේශපාලන නායකත්වය බිහිකිරීම සඳහා පුරුදුන්න විශ්වවිද්‍යාලයක්. දැන් මම විශ්වවිද්‍යාලයට ඇතුළුවෙන්ට ප්‍රථම විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ව්‍යාපාරය තුළින් ලාංකීය දේශපාලන වෙනස්කම් ඇති කරන ප්‍රධාන නායකයෝ 4 දෙනෙක් හිටියා. මහින්ද විජේසේකර මැතිතුමා, චන්දසිරි ගජදීර මැතිතුමා, එස්.බී. දිසානායක මැතිතුමා, රෙජිනෝල්ඩ් කුරේ මැතිතුමා කියලා අපිට කලින් මේ රටේ දේශපාලන වශයෙන් යමක් වෙනස් කරන්න දායක වෙන ඉදිරියට එන ශිෂ්‍ය නායකයෝ 4 දෙනෙක් හිටියා. ඒ අතරින් ඒ ජ්‍යෙෂ්ඨ ආදි විද්‍යාර්ථී වශයෙන් අපේ විශ්වවිද්‍යාලයට ගෞරවයක් ලබලා දුන්න, රටට විශාල මානව හිතවාදී ජාතික මෙහෙවරකි නිරත වෙච්ච අපේ කල්යාණ මිත්‍ර ගජදීර මැතිතුමාගේ අභාවය පිළිබඳ අපේ සාතිශ්‍ය සංවේගය පවුලේ සියලු දෙනා වෙත ප්‍රථමයෙන් පුද කරන්නට කැමැති. දෙවනු ඔහු ඉතා විශාල ලෙස විශ්වවිද්‍යාල කාලය තුලත් ඉන් පසුව පාර්ලිමේන්තුව නියෝජනය කළ දීර්ඝ කාලය තුලත් කොමියුනිස් පක්ෂයේ නොවෙනස් ස්ථාවරයක දේශපාලන කටයුතු වල නිරත වුණා. විවිධ හැලහැප්පීම් අපි සමග විවිධ වාද විවාද තර්ක විතර්ක කළත් ඔහු ඉන්ද්‍රකීලයක් සේ නොසෙලී කොමියුනිස් පක්ෂයේ ස්ථාවරයේ දිගටම කටයුතු කළා. ඒ නිසා ඔහුට පුළුවන්කම ලැබුණා මහින්ද රාජපක්ෂ යුගයේදී ඔහුගේ මතවාදයන් හා බොහොම කෙට්ටුව මේ සිරගත වෙන සිර බන්ධනාගාර තුල සිටින මනුෂ්‍යයන්ගේ දුක අඩු කරන්නට සහ ඔවුන්ට වඩා හොඳ යහපතක් ඉෂ්ට කිරීම සඳහා විකල්ප ක්‍රියාමාර්ග ගන්නට. එයිද විශේෂයෙන් අපේ රටේ අපි කැමති වුණත් අකමැති වුණත් බෙදුම්වාදී අරගලය පැවතුණු අවස්ථාවේදී යුද්ධේ නිම කළාට පස්සේ ද්‍රවිඩ තරුණයන් පුනරුත්ථාපනය කරලා ඔවුන් වඩා යහපත් පුරවැසියෝ බවට පත්කරන්නට ක්‍රියා කිරීම සඳහා විශාල දායකත්වයක් බන්ධනාගාර තුලට ගිහිල්ලා සැපෙමු. ඒ අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ යුගයේදී රටේ අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් සිටිය මාව ඔහු බන්ධනාගාරයේ තුලට කැඳවන් ගිය අපිට නොතිබුණ අත්දැකීම් ප්‍රමාණයක් ලබා ගන්නට පුළුවන් වෙන ආකාරයට ඔහු ප්‍රථමයෙන් ඉල්ලා සිටියේ මේ සිරකරුවන් අතර සිටින ශිෂ්‍යයන් තරුණයන් හා යමක් දන්න කියන උගත් අයට කියවීම සඳහා අපි පොත්පත් ප්‍රදානය කරමු කියන යෝජනාව ඔහු ඉදිරිපත් කළා. ඉතින් ඒ අවස්ථාවේදී අපි විවිධ ක්ෂේත්‍රවල සාහිත්‍ය, කලාව, විද්‍යාව, ප්‍රබන්ධ යනාදිය පිළිබඳ පොතපත එකතු කරගෙන ගිහිල්ලා මගේ සමග බන්ධනාගාරයේ තුලට ගිහිල්ලා ඒ පොත් කියවන්න පුරුදු කිරීම සඳහා උත්සාහයක ඔවු නිරතුණා. මම ඉතින් අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් දැක්ක ඔහුගේ ප්‍රයත්නේ ඉතා වැදගත් එකක්. මක් නිසාද යත් වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව විවිධ අසහනයන්ගෙන් පිරුණ අයට පොත්පත් තුළින් වෙන ලෝකයක් බලාගෙන යන්ට ඉඩ ප්‍රස්ථා ලබා දෙන්නට ඔහුගේ බුද්ධිමය දායකත්වය මැදිහත් වීම සඳහා අපිත් උදව් කළා. ඊට පසුව මේ සිරමැදිරිවල ප්‍රධාන බන්ධනාගාරයේ ගහලා තියෙනවා සිරකරුවෝද මිනිස්යෝ. සිරකරුවෝද මිනිස්යෝ කියන එක තුළ බොහෝ වෙලාවට ඉතාම සුළු වැරදිවලට බන්ධනාගාරගත වෙච්ච පාසල් ශිෂ්‍යයන් සිටිනවා. දැන් හදිසියේ මේ කෙහෙල් මලක් සොරකම් කළා ඇප දෙන්න විදියක් නැතුව බන්ධනාගාරගත වෙලා. හදිසි කෝපයකට තව කෙනෙක්ට පැන්සලකින් යන්නලා එහෙම නැත්තම් කවකටු පෙට්ටියකින් යන්නලා වෙච්ච වරදකට වෙච්ච. මහා දවල් මහා බැංකුවේ මහා මුදල් මංකොල්ලේ වගේ මහා දරුණු ගණේ අපරාධකරුවෝ නිදැල්ලේ සිටියේදී අර පුංචි පුංචි වැරදිවල පාසල් අධ්‍යාපනයේ ලබන අය සිරකරුවෝ විභාගවලට පෙනී සිටින වයසේ අවුරුදු 16දී අපස සාමාන්‍ය පෙළ, අවුරුදු 18දී අපස උසස් පෙළ විභාගවලට පෙනී සිටින පොපියන චමත්කාරයේ සහිත භද්‍ර යෞවනේ මේ ශිෂ්‍ය වයසේ සිටින අය විශාල ප්‍රමාණයක් බන්ධනාගාර ගත වෙලා බන්ධනාගාරයේ තුල ඉගෙනුමකින් තොරව විභාගේ ලියනවා. ඉතින් මම ඔහුට යෝජනා කළා මගේ මැතිවරණ කොට්ටාසේ වටරැක එලිමහන් මේ සිරකඳවුරක් තියෙනවා. මං කිව්වා අපි මහින්දෝදේ තාක්ෂණික විද්‍යාගාරයක් සමග මේ සාමාන්‍ය පෙළ උසස් පෙළ අනිත් සිරගත වෙලා ඉන්න සිරකරුවන්ට අපි පාසලක් පටන් ගමු. ඔහු මේ පිළිබඳ අදහස කීවට පස්සේ ඔහු මට කිව්වා දැන් මෙහෙම එකක් පටන් ගන්නවා නම් අපිට හොඳයි, මොකද ලෝකේ කොහෙවත් බන්ධනාගාර තුල මෙවැනි තත්ත්වයක් ඇති කරලා නැහැ කියලා. ඒ නිසා ඔහු ඒ සඳහා පූර්ණ අනුග්‍රහය ලැබලා දීලා වටරැක බන්ධනාගාරයේ ඉඩ ප්‍රස්ථා ලැබලා දීලා පරිගණක 40කින් යුක්ත පරිගණක විද්‍යාගාරයක්, පරිගණක 20කින් යුක්ත භාෂාගාරයක්, පරිගණකයකින් යුක්ත ගණිතාගාරයක්, පරිගණකයකින් යුක්ත දුරස්ථ අධ්‍යාපන ඒකකයක් වශයෙන් පරිගණක 63ක් සහිතව මහින්දෝදේ තාක්ෂණික විද්‍යාගාරයේ සහිත සුනීත විද්‍යාලයේ නමින් පාසලක් අපි ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් විවෘත කළා. පසුගිය අපොස සාමාන්‍ය පෙළ විභාගෙත් ඒ පාසලේ දරුවෝ 5 දෙනෙකුට වඩා වැඩි දෙනෙක් සාමාන්‍ය පෙළ සමත් වුණා. උසස් පෙළ කරනවා, විශ්වවිද්‍යාලයට යනවා. ඒක වෙනසක්. ඒක විකුණුවේ නැති, ලෝකෙටම විකුණන්න පුළුවන්කම තිබුණ ලංකාවේ ඒ පාසලට ඇතුල් වෙන්න වෙන අනිත් සියලුම පාසල් වලට වඩා වෙනස් සුදුසුකමක් තියෙන්න ඕනේ. අනිත් පාසල් වලට ඇතුල් වෙන්න දුර ප්‍රමාණය බලනවා. මේ ළඟදී ඊයේ පෙරේද මං අද උදේ මතු කළ ප්‍රශ්නය දේශපාලන වශයෙන් ඡන්දය ගන්න බලාගෙන ජාතික පාසල් වලට 45,000ක් ඇතුල් කරන්නට යනවා. හැබැයි බන්ධනාගාර පාසලට ඇතුල් වෙන්න අවශ්‍යම සිරගත වෙන්න ඕන. එහෙම නැති අයට ඇතුල් වෙන්න බෑ. දැන් මේ පාසල තවදුරටත් සංවර්ධනය කළ යුතුවක් මං හිතන්නේ වර්තමාන අධ්‍යාපන ඇමතිතුමා එහෙම පාසලක් තියෙනවද කියලා දන්නවද කියලා. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මේ පිළිබඳ ඒ තරම් උනන්දුවක් එතුම නැති වුණාට පස්සේ තියෙනවා කියලා මං හිතන්නේ. නමුත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව බන්ධනාගාර විෂය භාරගරු අමාත්‍යතුමිය අපේ ශිෂ්‍යාවක් වන නිසාත් උගත් මේ බුද්ධිමත් ඇමතිවරියෙක් වන නිසාත් අඩුගානේ බන්ධනාගාර පිළිබඳ හිටපු අමාත්‍යතුමාගේ තුන් මාසයේ පිරෙන දිනේවත් ඒ බන්ධනාගාර සුනීත පාසලේ පින්කමක් කරලා මහින්දෝදේ තාක්ෂණික විද්‍යාගාර ඒක ශාලාවක් ගජදීර ශාලාව ලෙස නම් කරලා ගෞරවයක් දක්වන්නට කියන ඉල්ලීම මම මේ අවස්ථාවේදී කරන්නට කැමති වෙනවා. ඊළඟට දෙවනුව ඔහු පසුට උවමනාව තිබුණා මේ තමන් දීර්ඝ කාලයක් නියෝජනය කළ ඒ ජනතාවගේ සිතුම් පැතුම් ආකල්ප අනුව ඔහු අදහපු කොමියුනිස් පක්ෂය වෙනුවෙන් මාතර නගරය තුළ පක්ෂ කාර්යාලයක් ඉදිකරන්න. ඉතින් ඔහු ඇවිල්ලා ඒ සඳහා මුදල් එකතු කිරීමක් නොකර ඔහු අපි හිතවත් කීප දෙනාගේ මුදල් අරන් ගිහිල්ලා ඔහුට එහෙම උපයාගත්ත මුදලක් වෙන දේශපාලන වශයෙන් උපයාගත්ත ධනයක් කොමිස් මුදලක් එහෙම එකක් තිබුණේ නැහැ. ඒ නිසා ඔහු තමන්ගේ පක්ෂය සඳහා මාතර නගරයේ කාර්යාලයක් ඉදිකිරීම සඳහා උත්සාහයක් දැරුවා. මං හිතන්නේ ඉදිකරලා ඉවර කළාද දන්නේ නැහැ. ඉදිකිරීම ආරම්භ කළා. ඒ වගේම ඒ අවධිය තුල විශේෂයෙන් 1980 ගණන් වෙනකොට වමේ ව්‍යාපාරේ නිරාවුද අවිහිංසක බොහෝ දෙනෙක් මරණ තත්ත්වයක් මරා දමන තත්ත්වයක් නිර්මාණය වෙලා තිබුණා. ඒට ප්‍රධාන හේතුව තමයි මීට වර්ෂ 30කට ඉස්සෙල්ලා අර අමරවීර මන්ත්‍රීතුමා කිව්වා මේ 225 මේපා කියනවා කියලා. එහෙම නෙමෙයි මේ ඉතිහාසයේ දැන් නැතුව ඒතුමා එහෙම සඳහන් කළේ මුළු පාර්ලිමේන්තුවම හොර පාර්ලිමේන්තුව කියලා කිව්වේ. සමස්ත පාර්ලිමේන්තුවම වර්ජනය කරව කියලා කිව්වේ. පාර්ලිමේන්තුවටම බෝම්බ ගැහුවා. පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වෙන අයට දඬුවම් මරණයයි. ඡන්දෙ දෙන්න යන පළවෙනි 5 දෙනා මරනවා. කිව්වා වගේම මරලා දනිස්සෙන් පහලට දාලා පාරේ ඇදගෙන ගිහිල්ලා වලලන්ට කියන පාර්ලිමේන්තු විරෝධයක් ඉතිහාසයේ තිබුණි. හුඟක් අයට ඉතිහාසයේ මතක නැහැ. දැන් එහෙම තත්වයක් නැහැ. ඒ ප්‍රචණ්ඩත්වයේ ඇතිවෙච්ච කාලේ ප්‍රචණ්ඩත්වයෙන් තොර වමේ ව්‍යාපාරයක් වෙනුවෙන් පෙනී සිටින නායකයෙක් ලෙස සෑම මිනිසෙකුටම ගෞරවාන්විත මරණයක් හිමිවිය යුතුයි කියලා අදහපු නායකයෙක් ලෙසයි ගජදීර මන්ත්‍රීතුමාට ජාතියේ ගෞරවය හා ප්‍රණාමය හිමිවිය යුත්තේ. සෑම මිනිසෙකුටම ගෞරව කිසිම දවසක මිනිසුන් මරලා බලය ලබා ගන්නට හෝ මිනිසුන් මරලා ඔහුගේ ආත්මය පල්ලයට දාන්නට හෝ අබමල් රේණුවකවත් තුන් හිතකින්වත් හිතපු නැති කොමියුනිස්ට්වාදියෙක් ලෙස මානව හිතවාදී කොමියුනිස්ට්වාදියෙක් ලෙස ඔහුට සදා නිසංසල නිවන්සුව ලැබේවයි පතමින් මගේ වචන කිපය අවසන්
කරනවා. හොන්රබල් කාංචන විජේසේකර.
පෙර සභාපතිතුමනි, අද දවසේ චන්දසිරි ගද්දීර මහත්තුමාගේ ශෝක යෝජනාව ගෙන වේලාවේ විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන්න මන්ත්‍රීවරයෙක් වශයෙන් වරම් ලැබෙන වෙලාවේ මම කිසි වෙලාවකත් හිතුවේ නැහැ චන්දසිරි ගල්දීර මැතිතුමාගේ අභාවය පිළිබඳව ශෝක යෝජනාවට එකතු වෙන්න මේ පාර්ලිමේන්තුව තුළ අපිට සිදුවෙයි කියලා. අද එතුමාගේ අභාවය එක පැත්තකින් මාතර පුරවරයට පමණක් නෙවෙයි සමස්ත ප්‍රගතිශීලී කඳවුරටම ඉතාමත්ම දැඩිව බලපාන කනගාටුදායක අවස්ථාවක්. විශේෂම ගරු සභාපතිතුමනි, චන්දසිරි ගජදීර මැතිතුමා දීර්ඝ කාලයක් මාතර දිස්ත්‍රික්කයේ ඒ වමේ දේශපාලන කඳවුර ශක්තිමත් කරමින් එක ප්‍රතිපත්තියක නොවෙනස්ව තමන්ගේ ජනතාව වෙනුවෙන් විශේෂම පීඩනයට පත්වෙච්ච අපිට මතකයි එක්තරා කාලවකවානුවක දේශපාලන නායකයන්ට පවා නිවෙස් වලින් එළියට බහින්න බැරි කාල වකවානුවක එතුමා ජනතා විමුක්ති පෙරමුණේ භීෂණයටත් එවකට ආණ්ඩුවේ තිබුණු භීෂණයටත් දෙකටම මූණ දෙමින් තමන්ගේ ජනතා වෙනුවෙන් කරපු කටයුතු අපිට සිහිපත් වෙනවා. විශේෂයෙන් එතුමා මගේ පියාගේ සමකාලීන දේශපාලන සගයෙක් හැටියට විශ්වවිද්‍යාල සමයත් ඒ වගේම නීතිඥ වෘත්තිය කියන දෙකත් ඒ වගේම දේශපාලන කඳවුරෙත් එකට කටයුතු කරපු කාලය තුළ අද දවසේ එතුමා වෙනුවෙන් නියෝජනය කරන අපේ මනෝජ් සිරිසේන මැතිතුමාගේ පියා එජ්ජී සිරිසේන මැතිතුමා ඇතුළු ඒ සියලු දෙනා සමග එකට එකතු වෙලා එදා දවසේ විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණෙන් එල්ල වෙච්ච 88-89 කාලවකවානුව තුළ ඒ භීෂණයට නොබිව මුහුණ දීපු නායකයෙක්. පෙර මතකයි සමහර නායකයන් ගම් අතෑරලා යන වෙලාවේ අසරණ ජනතාවට පිහිට වෙන්න පිරිසක් නැති වෙලාවක පිහිටට හිටපු නායකයෙක් හැටියට තමයි ගජදීර ඇමතුමා අපිට හඳුන්වන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ වගේම තමයි ගජදීර ඇමතුමා එතුමාගේ දේශපාලන ජීවිතය තුළ මම හිතන්නේ එකම එක චෝදනාවක්වත් ආණ්ඩුවෙන් විපක්ෂෙන් කිසිම පක්ෂකින් කිසිම පුද්ගලයෙක්ගෙන් චෝදනාවකට ලක් වෙච්ච පුද්ගලයෙක් නෙවෙයි. එතුමා පහුගිය පාර්ලිමේන්තු මැතිවරණ ඉදිරිපත් වෙන වෙලාවේ අපිට මතකයි මම පාර්ලිමේන්තු මැතිවරණ පළවෙනි වතාවට ඉදිරිපත් වෙන වෙලාවේ එතුමාගේ ඒ ලබා දීපු උපදෙස් විශේෂයෙන් මේ ලබා දීපු නායකත්වය අද දවසෙත් අපිට ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ වගේම එතුමා මට මතකයි මීට මාස කීපයකට පෙර එතුමා ඕස්ට්‍රේලියාවේ අසනීප වෙලා ඉතාමත්ම අසීරු තත්ත්වයට පත් වෙලා හිටපු වෙලාවේ අපි බොහෝ වෙලාවට හිතුවේ එතුමාට ජීවිතය මරණය කියන අතර සටනක් කරන්න සිදු වෙයි කියලා. නමුත් එතුමා නැවත වතාවක් මේ පාර්ලිමේන්තුවට පැමිණලා මට මතකයි ඒ වෙලාවේ එතුමා කිව්වේ එතුමා මීළඟ මැතිවරණය තරඟ කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් එතුමාගේ ඒ දේශපාලන ප්‍රතිපත්තිය ගෙනියන්න පුළුවන් වෙන කණ්ඩායමක් මාතර දිස්ත්‍රික්කය තුළ නිර්මාණය කරන්න ලැබීම පිළිබඳව සතුටු පත් වෙනවා කියලා. විශේෂම කොමියුනිස්ට් පක්ෂය අපි දන්නවා නායකයන් ගණනාවක් මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මේ පාර්ලිමේන්තුවත් නියෝජනය කරලා තියෙනවා. එතුමා එක පැත්තකින් තමන්ගේ දේශපාලන කඳවුරේ ඉන්න තරුණ නායකයන් ගොඩනැගීම සඳහා විශාල මෙහෙයක් කරපු නායකයෙක්. අපි දන්නවා සාමාන්‍යයෙන් දේශපාලන පවුලක වුණාම සාමාන්‍යයෙන් ඒ දේශපාලන පවුලේම ඉන්න පුද්ගලයෙක් ගෙනේම තමයි සමහරලාට බොහෝ අවස්ථා අපි දකින්නේ. නමුත් එතුමා ඒ ස්වභාවයෙන් වෙනස් වෙලා ඒ තමන්ගේ දරුවන් තමන්ගේ සහෝදරයන් ඒ දේශපාලනයෙන් ඈත් කරලා විශේෂයෙන්ම තමන්ට ශක්තිය ලබා දීපු ඒ කඳවුරේ නායකයන් අද දෙවනි පෙළක් නිර්මාණය කරලා තියෙනවා මාතර දිස්ත්‍රික්කයේ. එතුමා අරගෙන ආපු ඒ දජය ඒ කොමියුනිස්ට් පක්ෂයේ රතු දජය ඉදිරියට ගෙන යන්න පුළුවන් පළාත් සභාව ප්‍රාදේශ සභාව නියෝජනය කරන ඒ වගේම ඊළඟ පාර්ලිමේන්තුව නියෝජනය කරන්න පුළුවන් කණ්ඩායමක් නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම එතුමාගේ අපිට සිහිපත් වෙනවා විශේෂයෙන්ම 2009 අවුරුද්දේ එතුමා යුද්ධයේ අවසානින් පසු එතුමාට පැවරිච්ච වගකීම තමයි 2010 වසරේ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා පුනරුත්ථාපන කටයුතු පිළිබඳ අමාත්‍යංශය. ගරු සභාපතිතුමනි, මේ අවස්ථාවේ එතුමාට තිබුණු අභියෝගය තමයි ඒ යුද්ධයෙන් පුනරුත්ථාපන කඳවුර වලට එකතු වෙච්ච 14,000කට ආසන්න එදා දවසේ එල්ටීටී ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සඳහා ඒ බලහත්කාරයෙන් යොදවගත්ත කණ්ඩායම් සමාජගත කිරීම. එතුමා ඒ වැඩපිළිවෙල වෙනුවෙන් පහුගිය 2010 ඒ වකවානුව තුළ 2010 ඉඳලා 2015 වකවානුව තුළ විශේෂයෙන්ම මාතර දිස්ත්‍රික්කයේ නියෝජනය කරන මන්ත්‍රීවරයා වුණත් එතුමාට බොහෝ දුරට කටයුතු කරන්න සිද්ධ වුණේ ඒ ජනතාව නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් හැටියට. අපිට එතුමා මතකයි මාතරට වැඩිය එතුමා කාල වකවානුවක් වෙන් කරන්න සිද්ධ වුණා ඒ කටයුතු වෙනුවෙන්. එතුමා එක ජාතික වගකීමක් හැටියට බාරගෙන කටයුතු කරේ. අපි මතකයි එක අවස්ථාවක එතුමා එකවර ඒ පුනරුත්ථාපන කඳවුර වල ඉන්න 8,000කට ආසන්න පිරිසක් යාපනයේ දිස්ත්‍රික්කයත් මාතර දිස්ත්‍රික්කයත් යාබද වෙන වැඩසටහනක් නිර්මාණය කළ අපේ දලසලහප්පෙරු මැමතුමත් එක්ක යවවන කටයුතු අමාත්‍යංශයත් එක්ක තල් රුප්පාවෙන් පොල් රුප්පාවට කියන ඒ වැඩසටහන ක්‍රියාත්මක කරලා පුනරුත්ථාපනය කරමින් සිටිපු 8,000කට ආසන්න පිරිසක් දකුණට ගෙනලා දකුණේ ජනතාවත් එක්ක එකට එකතු කරලා පළවෙනි වතාවට සමාජගත කරන වැඩපිළිවෙල එතුම ආරම්භ කරා. ඒ තුලින් මම හිතනවා විශාල ශක්තියක් ඒ පුනරුත්ථාපන වැඩපිළිවෙලට එදා ලැබුණා කියලා. අපිට මතකයි එතුමාට තිබුණු පිළිගැනීම. විශේෂයෙන් මේ පුනරුත්ථාපන කඳවුරුල්ල හිටපු තරුණ තරුණියන්ගේ එතුමා කෙරෙහි තිබුණු ආදරය, ගෞරවය, ඒ වගේම ඒ අපි එතුමාගේ මරණ අවස්ථාවෙත් අපි දැක්කා විශේෂයෙන්ම සහභාගී වෙච්ච පිරිස දිහා බැලුවම උතුරු නැගෙනහිර පළාත් නියෝජනය කරපු ඒ පුනරුත්ථාපන වෙච්ච බොහෝ පිරිසක් එදා එතුමාගේ අවසන් කටුදු සිද්ධ වෙන වෙලාවේ මාතරට පැමිණලා ඒ ගෞරවය දක්වන්න එකතුලා තිබුණා. විශේෂම ගජදීර මැතිතුමා මම හිතනවා මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන නායකයන්ගෙන් ජාතික සමගිය වෙනුවෙන් ඉතාමත්ම ඉහළින්ම පෙනී සිටපු නායකයෙක්. විශේෂයෙන්ම දම්මිල සිංහල ජනතාව පමණක් නෙවෙයි සිංහල මුස්ලිම් ජනතාවගේ ඒ ජාතික සමගිය ගොඩනැගීම වෙනුවෙන් විශාල කාර්යභාරයක් කරපු නායකයෙක්. 2009 මාර්තු මාසේ 10 වෙනිදා අකුරැස්සේ ගොඩපිටිය ජුම්මා දේවස්ථානයේ නබිනායකතුමාගේ උපන්දිනය වෙනුවෙන් ඒ පවත්වපු උත්සවය පවා එතුමා සංවිධානය කිරීමේ වගකීම භාරගත්තේ කොමියුනිස්ට් පක්ෂය වෙනුවෙන් ජාතික සමගිය ශක්තිමත් කිරීමේ අරමුණින්. එදා දවසේ එතුමා ඒ පියවර ගනිද්දී එදා LTD ත්‍රස්තවාදීන්ගේ අවසාන ප්‍රහාරය බවට ඒ ගොඩපිටිය දේවස්ථානයේ ප්‍රහාරය සිද්ධ වෙන වෙලාවේ කොමියුනිස්ට් පක්ෂයේ ඔහුගේ සටන් සගයන් බොහෝ දෙනෙක් මරණයට පත් වුණා. මගේ පියත් එක පැත්තකින් ඒ බෝම්බ ප්‍රහාරයේ අතුරු ප්‍රතිඵලයක් හැටියට රෝගාතුර වුණා. නමුත් එතුමා ඒ සියලු කටයුතු වලින් ඒ එල්ල වෙච්ච ප්‍රහාර වලින් සැලිච්ච නායකයෙක් නෙමෙයි. එතුමා එතන ඉඳලා විශේෂයෙන්ම උතුරු නැගෙනහිර ඒ පුනරුත්ථාපන කඳවුරු වල වගකීම පවා ලබා ගත්තේ එතුමාගේ අවශ්‍යතාවය තිබුණේ සිංහල මුස්ලිම් දෙමළ මේ සියලුම ජාතීන් අතර සමගිය වර්ධනය කරන්න පුළුවන් ශක්තිමත් කරන්න පුළුවන් කියන අදහස එතුමා තුළ තිබුණා. ඒ වෙනුවෙන් එතුමා තමන්ගේ ජීවිත කාලයම කැප කරපු නායකයෙක් හැටියට අපි එතුමාව සිහිපත් කළ යුතුව තිබෙනවා. ඒ වගේම විශේෂයෙන්ම එතුමා මාතර දිස්ත්‍රික්කයට එතුමා පහුගිය කාලේ පුරාවටම මාතර දිස්ත්‍රික්කයේ නියෝජනය කරපු මන්ත්‍රීවරයෙක්, මහජන නියෝජිතයෙක් හැටියට අපි දන්නවා අකුරැස්ස ආසනය කේන්ද්‍ර කරගනිමින් විශාල සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් නායකත්වය ලබා දෙන්න පුළුවන්කම ලැබුණා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ඒ රජයේ ඒ ලැබිච්ච වගකීම් සමග. ඒ වගේම තමයි 2015 මැතිවරණයට එතුමා ඉදිරිපත් වන වෙලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් බවට පත් වුණාට පස්සේ එතුමා ඒ වෙලාවෙත් කල්පනා කරේ මේ අවසාන පාර්ලිමේන්තුව එතුමා නියෝජනය කරන්න කියලා. බොහෝ දුරට අපි දකින්නේ දේශපාලන නායකයෝ අවසාන පාර්ලිමේන්තුව අවසාන කාල වකවානුවට එනකොට තනතුරු වරප්‍රසාද වලට ප්‍රතිපත්ති වෙනස් කිරීම ඉතාමත්ම පහසුවෙන් කළ හැකි දෙයක්. නමුත් එතුමා තමන්ගේ අවසාන පාර්ලිමේන්තු කාල වකවානුව ඉන්නේ කියන එක පිළිබඳ අවබෝධයක් තිබුණත් එතුමා ඒ හිටපු ප්‍රතිපත්තිය කිසිම අවස්ථාවක වෙනස් කරන්න නැතුව තනතුරු වරප්‍රසාද නොඑක් අවස්ථාවර දීර්ඝ කරත් එතුමාට යෝජනා කරත් ජාතික ආණ්ඩුවේ ඇමතිකම් යෝජනා කරත් එතුමායි සියලු දේ ප්‍රතික්ෂේප කරමින් විශේෂයෙන්ම 2014 අවුරුද්දේ ඒ කැඩිලා වෙන් වෙලා ගිය කොමියුනිස්ට් පක්ෂයේ පිරිස් නැවත වතාවක් කොමියුනිස්ට් පක්ෂයට එකතු කරගෙන වමේ දේශපාලන ධාරාව ශක්තිමත් කළ යුතුයි කියන අදහස ඉඳගෙන කටයුතු කරපු නිසා මම හිතනවා අද දවස වන විට ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ උනත් ඒ ශක්තිමත් තැනට ගේන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. අවසාන වතාවට එතුමා සහභාගී වෙච්ච උත්සවය තමයි 75 වෙනි සංවත්සරයේ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මාතර කරපු සංවත්සරය. ඒ සංවත්සරයේ අවස්ථාවෙත් එතුමා රෝගී තත්ත්වයට පත් වෙලා හිටියේ. නමුත් එතුමාට දැඩි උනන්දුවක් අවශ්‍යතාවයක් තිබුණා ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ 75 වෙනි සංවත්සරයේ ඒ මාතර කරන උළෙල ඉතාමත්ම සාර්ථක උත්සවයක් හැටියට කරන්න. එතුමා අවසාන වරට මම හිතන්නේ කරපු කතාවක් තිබුණා නම් ඒ කතාව කළෙත් මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ 75 වෙනි සංවත්සරයේ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය වෙනුවෙන් කරපු ඒ කතාව. ඒ නිසා අපි එතුමාට එතුමාගේ අභාවය අපිට පිරි නොහැකි පාඩුවක් මාතර ජනතාවට පමණක් නෙවෙයි මේ රටේ සමස්ත ජනතාවටම තරුණයන් හැටියට අපිට විශේෂයෙන්ම ඒ ලබා දීපු උපදෙස් අනුශාසනා පිළිබඳව අපි නැවතත් සිහිපත් කරනවා. ඒ වගේම එතුමාගේ අභාවය පිළිබඳව මගේ පියා ඇතුළු පවුලේ සියලු දෙනාගේ මාතර දිස්ත්‍රික් දේශපාලන අධිකාරිය වෙනුවෙන් අද දල සලහප්පිරිම මැතිතුමා විදේශගත වෙලා ඉන්නේ. දල සලහප්පිරිම මැතිතුමා ඇතුළු මහින්ද ආපා අභිවර්ධන මැතිතුමා ඇතුළු අපේ සියලු දෙනාගේ ඒ ශෝකය පළ කරමින් එම මැතිනියට, දියණියන් තිදෙනාට, ඒ වගේම එතුමාගේ සහෝදරයන්ට සහ සහෝදරියන්ට ඒ අපේ ශෝකය පළ කර සිටිනවා. එතුමාට නිවන් සුවත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
Honorable Dayasiri Jayasekara.
Garu Niyojakaraka Sabha Sabhapathitumani. Ada davase me parliamentuwe deergha kalayak katiyutu karapu visheshayenma avurudu 22 kut maasa 3k davas 11k me parliamentuwe parliamentu mantriwareyak widiyata sewaya karapu e wageema ithama nihathamani ek patthakin anek patthin visishta දේශපාලඥයෙකුගේ නික්ම යාම පිළිබඳව කරන ශෝක යෝජනාවට මට එතුමා වෙනුවෙන් කතා කරන්න ලැබීම වාසනාවක් කොට සලකනවා විශේෂයෙන්ම ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ නියෝජ්‍ය සභාපතිතුමා විදියටත් ඒ වගේම එහි දේශපාලන මණ්ඩල සභිකයෙක් විදියටත් විශේෂයෙන්ම පාසල් කාලේ ඉඳලා ලංකා ජාතික ශිෂ්‍ය සංගමේ සහෝදරයෙක් විදියට කොමියුනිස්ට් පක්ෂ දේශපාලනයට පිවිසුණු අපේ චන්සිර් ගජ්ජිර මැතිතුමා රතුකොඩි වැවිලිකම්කරු වෘත්තීය සමිතියේ සභාපතිවරයා විදියට තමයි එතුමාගේ ඒ ගමන් මාර්ගය ඉදිරියට ගෙනිච්චේ. ඒ වගේම විශේෂයෙන්ම නගර සභාවෙන් පළාත් සභාවටත් පළාත් සභාවේ අමාත්‍යවරයෙක් විදියටත් ඒ වගේම පාර්ලිමේන්තුවට ඇවිල්ලා 1994 එතුමා ගිය ගමන් මාර්ගයේ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් විදියට අවුරුදු ගණනක් වැඩ කරලා ඊළඟ අමාත්‍යවරයෙක් විදියට ඉතාම වැදගත් අමාත්‍යංශ ගණනාවක් සුදේශ කටයුතු අමාත්‍යංශ ඒ වගේම බන්ධනාගාර පුනරුත්ථාපන කටයුතු අමාත්‍යංශ වගේ මේ රටේ දැවැන්තම අමාත්‍යංශ ගණනාවකට නායකත්වය දුන්න නායකෙක් විදියට මම හිතන්නේ එතුමා කළපු සේවය කියලා නිම කරන්න පුළුවන් කාරණයක් නෙවෙයි. ඒ වගේම ඉතාම අමාරු කාලවකවානුවක යුද්ධයෙන් බැට කාලා යුද්ධයෙන් විනාශ වෙච්ච අපේ ආදරණීය තරුණයෝ දෙමළ තරුණයෝ දස දහස් ගණනක් කුණ්ඩුත්ථාපනය කරලා නැවත සමාජයට බාර දෙන්න එතුමාට ඒ නායකත්වය එතුමාට දෙන්න සිද්ධ වුණා. මයිතනි 1988 එතුමා මේ භීෂණයට මුහුණ දුන්න එක පැත්තකින් රාජ්‍ය තස්වාදයට එක පැත්තකින් අනෙක් පැත්තෙන් එදා ඇතුණු අනික් පැත්තෙන් ඇති වුණ කැරලි තරුණ කැරලටත් එතුමාට මූණ දෙන්න සිද්ධ වුණා කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනයේ නිසා. ඒ නිසා ඒ වෙනුවෙන් එතුමා විශාල රාජ්‍ය සස්වාදයට ඉරියව අභීත සරම්වැදුන විතරක් නෙවෙයි අනික් පැත්තෙන් විශේෂයෙන්ම මේ භීෂණ දේශපාලනයට විරුද්ධවත් එතුමා කොමියුනිස්ට් පක්ෂයේ හඬ අවදි කරවමින් මාතර දිස්ත්‍රික්කයේ විතරක් නෙමෙයි රටේම වාමාංශික දේශපාලනයේ යදුන අපේ ආදරණීය සහෝදරවරු සියලු දෙනා වෙනුවෙන් එතුමා මතවාදී මේ වශයෙන් හිටගත්තයි කියන එක මම මේ අවස්ථාවේ ගෞරවයෙන් මතක් කරන්න කැමතියි. ඒ වගේම විශේෂයෙන්ම එතුමාගේ වාමාංශික අදහස් තුළ කිසි වෙලාවක එතුමා ජාතිවාදී ලෙස හැසිරුණ කෙනෙක් නෙවෙයි. විශේෂයෙන්ම උතුරු නැගෙනහිර ඇති වුණු තත්ත්වයන් පිළිබඳවත් ඒ වගේම ජාතික අර්බුදය සම්බන්ධවත් එතුමාගේ ඉතාම විශිෂ්ට මනසකින් ක්‍රියා කරපු නායකයෙක් විදිහටයි මම එතුමා දකින්නේ. ඔද හේතුව මේ ක්‍රියාවලියේදී අපි විශේෂයෙන් 94 ඒ ආණ්ඩු ආවයින් පස්සේ සුදුනලුම් ව්‍යාපාරය ඒ වගේම ඇති වුණ අලුත් ආණ්ඩුක ව්‍යවස්ථා සංශෝධන ඒ වගේ විශේෂයෙන්ම බලය බෙදීම ගැන එතුමාගේ තිබිච්ච අදහස් මේ සියල්ල කිසි වෙලාවක එතුමා සීමාවක් ඇඳගෙන තිබුණත් කිසිම වෙලාවක එතනින් එහාට ජාතිවාදී ලෙස හැසිරෙන්නේ නැති නායකයෙක් විදිහට ක්‍රියා කරා. ඒ පන්නරේ එතුමාට ලැබුණේ අර අපි කතා කරපු මුලින් කතා කරපු එතුමාගේ වාමාංශික ප්‍රගතිශීලී ව්‍යාපාරයේ දේශපාලනයත් එක්ක ගැට ගැහුණු ලංකා ජාතික ශිෂ්‍ය සංගමයත් එක්ක ගැට ගැහුණු ඒ මූලික ආරම්භය ආපු ක්‍රියාකාරකම් එක්කයි කියලා මම විශ්වාස කරන්නේ. ඒ වගේම විශේෂයෙන්ම අමාත්‍යවරයෙක් විදිහට වැඩ කරන මේ පාර්ලිමේන්තුවේ අමාත්‍යවරුන්ට ඇති වෙලා තිබෙන තත්ත්වයන් අපි දකිනවා දවස ගානේ දූෂිත දේශපාලඥයන් විදියට හම්බඩු ගැහෙන අමාත්‍යවරු අපි වැරදි කරලා හෝ නොකර අපිට ඒ තත්ත්වයන් උද්ගත වෙලා තිබෙනවා. නමුත් කිසි දවසක චන්සිරි ගද්දින මැතිතුමා දූෂිත දේශපාලඥයෙක් විදියට කිසිම තැනක සඳහන් වෙච්ච කරුණු කාරණා මත එතුමාට දෝෂාරෝපණය කරන්න හෝ චෝදනා කරන්න එතුමා තමන්ගේ ජීවිත කාලය තුළ ඉඩ තිබෙන්නේ නැහැ දේශපාලඥයෙක් විදියට. ඒ ගෞරවය ලැබෙන්නේ තමන්ගේ ආදරණීය දියණියන් තිදෙනාටත් තමන්ගේ ආදරණීය බිරිඳටත්. ඒ නිසා තමයි ඉතාම සරල චාම් ජීවිතයක් ගත කරා වගේම කිසි වෙලාවක රාජ්‍ය දේපළ අවභාවිතා කිරීම, රාජ්‍ය දේපළ කොල්ලකෑම සහ දූෂණය පිළිබඳව එතුමාට තිබුණ ඒ චෝදනා වලින් එතුමා කවදක්වත් ගෑවිච්ච කෙනෙක් විදිහට ඉතිහාසෙට එක්ුණ නායකයෙක් නෙවෙයි. ඒ නිසා පැහැදිලිව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයටත් ආඩම්බර වෙන්න පුළුවන් තමන්ගේ නායකයෝ මේ රටේ දූෂිතයෝ නොවේ කියන කාරණය කොමියුනිස්ට් පක්ෂයට අද බය නැතුව කට ඇරලා කියන්න පුළුවන් නායකයෙක් තමයි අපේ අභාවප්‍රාප්ත චන්ද්‍රසිරි ගද්දිට මැතිතුම. ඒ නිසා විශේෂයෙන්ම මම මේ අවස්ථාවේ මතක් කරනවා එතුමා අසනීපෙලා ඉන්න කාලවකවාන තුල ආදරණීය බිරිඳත් ආදරණීය දරුවනුත් අති විශාල මුදලක් වෙන් කරා නැත්තම් වියදම් කරා තමන්ගේ ආදරණීය පියාණන් ආදරණීය ස්වාමි පුරුෂයා බේරා ගැනීම සඳහා. ඒ කාලවකවාන තුල මට මතකයි මමත් අවසන් මොහොතේ මමත් අපේ මහින්දාමරණ මැතිතුමත් ලසන්තල කියවන මැතිතුමත් අපි දෙදෙනම මේ ආරංචිය සැලවුණු වහාම ඒ සාණ්ඩ ගියා. අධිකාර ජනාධිපතිතුමා විශේෂයෙන්ම ප්‍රකාශ කරා යම් අවශ්‍යතාවයක් තියෙනවා නම් යම් ආධාරයක් අවශ්‍ය වෙනවා නම් විශේෂයෙන්ම ඒ යම් සහයෝගයක් අවශ්‍ය නම් ආණ්ඩුව පැත්තෙන් දෙන්න පුළුවන්, රජයේ පැත්තෙන් දෙන්න පුළුවන් යම් දෙයක් යම් අරමුදලක් නැත්නම් වියදමක් දරන්න පුළුවන් වැඩපිළිලකට ගිහිලා කතා කරන්න ආදරණීය බිරිඳටත් දරුවන්ටත් කිය. අපි ගිහිල්ලා ආපුවාම බිරිඳ එකම කාරණේයි අපිට කිව්වේ ආදරණීය බිරිඳ එතුමගේ මගේ ස්වාමියාට ප්‍රතිපත්තියක් තියෙනවා. ඔව් කිසියම් වෙලාවක රජයේ අරමුදල් තමන්ගේ සුඛ විහරණය සඳහා පාවිච්චි නොකරපු කෙනෙක්. ඒ විතරක් නෙමෙයි එතුමට ගිය වියදම් වෙනුවෙන් සත පහක අරමුදලක් සත පහක මුදලක් රජයෙන් ගන්න එපා කියලා තමයි එතුමා කියලා තියෙන්නේ කියලා එතුමේගේ ආදරණීය බිරිඳ අපිට ප්‍රකාශ කරා. ඒ නිසා ඇය බොහොම කරුණාවෙන් ඒ සියල්ල ප්‍රතික්ෂේප කරා. අපිට විශාල ගෞරවයක් මට ඒ වෙලාවේ ඇති වුණේ. ඇත්තටම අනිකුත් දේශපාලඥයෝ ඒ අයගේ බිරිඳවරු මොනවා හරි ප්‍රශ්නයක් වුණාම දුවන්නේ රජයේ ඇමතිවරු ගාවට අපිට මොකක් හරි ආධාරයක් ඉල්ලගෙන. නමුත් එතනින් වෙන් වෙච්ච නායකයෙක් විදියට චන්ද්‍රසිරි ගද්දිරි මැතිතුමාගේ ඒ ප්‍රතිපත්ති ගරුක දේශපාලනය මම ගරු කරනවා. කිසිම ආධාරයක් තමන්ගේ වියදමක් තමන්ගේ ගිය වියදම් පියවා ගැනීම සඳහා රජයේ මුදල් ලබා නොගත්ත ඇමතිවරයෙක් මං ඉදන්නේ අපේ ජීවිත කාලේ බොහොම ස්වල්ප දෙනයි අපිට හමු වෙලා තියෙන්නේ. ඒවා ප්‍රතික්ෂේප කරපු ඇමතිවරු දේශපාලඥ. එනිසා චන්ද්‍රසිරි ගද්දිරි මැතිතුමා යටින් ශ්‍රේෂ්ඨ නායකයෙක් විදියටයි මං එතුමාව දකින්නේ. එය තමන්ගේ බිරිඳටත් ආදරණීය දරුවන්ටත් විශාල ගෞරවයක් විදියට මේ රටේ මියගිය දේශපාලඥයෙක් විදියට එතුමාට ගෞරව කරන්න තියෙන ඉතාම වැදගත් අවස්ථාවක් විදියට මම ඒක දකිනවා. එතුමාගේ තිබිච්ච ඉතාම පැහැදිලි ගුණකරුක ප්‍රතිපත්ති මාලාව තුල. ඒ නිසා මම විශ්වාස කරනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට අධිකාර ජනාධිපතිතුමාත් ඒ වගේම අපේ පක්ෂයත් වෙනුවෙන් මියගිය අපරාධයෙන් වෙන් වුණ ඒ ශ්‍රේෂ්ඨ ජනනායකයාට වමේ දේශපාලන පතාක යෝධයෙක් විදියට කටයුතු කරපු චන්ද්‍රසිරි ගද්දිරි මැතිතුමාට නිවන් සුව වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් ඒ වගේම අපේ ශෝකය අධිකාර ජනාධිපතිතුමාගේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශෝකය එතෙන්ට පැමිණලා ඉන්න එතුමාගේ ආදරණීය බිරිඳටත් ආදරණීය දරුවන්ටත් ඒ වගේම පවුලේ සියලු දෙනාටත් ඥාතීන්ටත් පුද කරමින් මම වගේ වචන ස්වල්පය අවසන් කරමි.
හොන්රබල් ශ්‍රී මුත්තුකුමරණ
ගරු ගෝලාතුර සභාපතිතුමනි, අද අපෙන් වෙන්විලා ගිය හිටපු අමාත්‍ය චන්ද්‍රසිරි ගද්දිරි මැතිතුමා පිළිබඳව ගුණකථනයක් කිරීමට අවස්ථාව ලබා දීම ගැන ස්තුතිවන්ත වෙනවා. මම හිතන්නේ මැතිතුමා වාමාංශික දේශපාලනයට තමන්ගේ අධ්‍යාපනය ලබන කාලේ තරුණ කාලේ වැය කරලා ඒ තුළින් ජාතික දේශපාලනට ඇවිල්ලා ජාතික දේශපාලන තුළින් මාතර ප්‍රදේශයට පමණක් නොමේ සමස්ත ජාතියට විශාල සේවාවක් කරපු ඇමතිවරේ
මම මෙතුම හඳුනාගන්නේ කිට්ටුවෙන් හඳුනාගන්නේ 2013 වර්ෂයේ මම එතුම යටතේ නියෝජ ඇමතිවරයෙක් වශයෙන් කටයුතු කිරීමේදී බන්ධනාගාරය කියන්නේ සාමාන්‍ය ජනය මත තිබුණේ වැරදි කරපු පුද්ගලයෙක් හිරගෙදෙට්ට ගෙනල්ලා නඩුකාරයා දුන්න ඒ කාලේ නැතන් දඬුවම විඳවන්න හදපු ස්ථානයක් කියන එක තමයි ජනමතය තිබුණේ. නමුත් මෙතුමාගේ ජනමතය වෙනස් කරලා සෑම සිවරකරුවෙක්ම මනුෂ්‍යයෙක් කියන පදනම කරගෙන බන්ධනාගාර දෙපාර්තමේන්තුව ලංකාවේ ඓතිහාසික වග්ගයත් ජනතාවට සේවය කරන්න පුළුවන් ජනතාවට ඒ වැරදි පුජ්‍යලයන් නිවැරදි පුජ්‍යලයන් වශයෙන් සමාජ ගත කරන්න පුළුවන් අවස්ථාවක් බවට එතුමා බන්ධනාගාර දෙපාර්තමේන්තුව පත් කළා. මහත්මයන්නේ දන්නවා අපේ එල්ටීටී යුද්ධය ඒ යුද්ධයේ ඒ තරුණයන් උතුරේ තරුණයන් 12,000ක් පමණ පුනරුත්ථාපනය කරලා ඔවුන්ගේ ආර්ථිකය ඔවුන් සමාජගත කරනවට ඔහු සමාජගත වෙන්නේ ආර්ථිකයට බරක් නොවී ඔවුන්ගේ ජීවත්වීමේ හැකියාව ශක්තිය මේ පුනරුත්ථාපන කඳවුරු තුළදීම ඇති කරදීමට එතුමා සමත් වුණා. මම හිතන්නේ ඔබතුමාම දන්න ඇති එක සැක කරන පුනරුත්ථාපන තරුණයක් තමන්ගේ ජීවිත කතාව ලියාන යනකොට එක තැනක එතුමිය සඳහන් කරනවා බන්ධනාගාර ඇමතිතුමා මට මුණ ගැසුණා. එතුමා මට පියෙක් වගේ කතා කළා. එතුමා මාව දේශපාලනයට ගන්න උත්සාහ ගත්තා කියන කතාව ඇගේ චරිත කතාවේදී ලියලා තියෙන මහතන උපතුමා දන්නවා උතුරේ තරුණයක් ලියපු කතාවක්. මෙතුමා කළේ ඒ කාලය තුළ ඒ බන්ධනාගාර ගත වූ පුද්ගලයන් සමාජයේ විවිධ වැරදි ගත වූ පුද්ගලයන් ඔවුන් එයින් මුදා ඇරලා ඒ තුළදී ඔවුන්ට සමාජගත වෙනකොට ඔවුන්ගේ හැකියාව තුළ තින්න යන්න අවස්ථාව හැංගිච්චි දක්ෂතාවයන් ඇති කිරීම සඳහා කර්මාන්ත ඒ දක්ෂ කර්මාන්තකරුවන් එම් පුහුණු පුරුදු කළා. ඔවුන් තමක පෞද්ගලික ව්‍යාපාර සම්බන්ධ කරලා ඒ තුළින් ඔවුන්ගේ ආර්ථිකය ගොඩ ගැනීමට මෙතුමා බොහෝසේ උත්සාහ ගත්තා. මෙතුමාගේ තියෙන මානසික නැත්තම් මෙතුමාගේ තියෙන මානව දයාව කියන්නේ මම දන්නවා සමහර අවස්ථාවල එතුමා අහවල් කඳවුරේ අහවල් කිරගෙදර අහවලාගේ තත්ත්වය කොහොමද කියන්නේ පිළිබඳවත් එතුමාට හොඳ බුද්ධියක් හොඳ සම්බන්ධතාවයක් හොඳ අවශ්‍යතාවයක් මෙතුමාට තිබුණා. ඒ තමන් වැඩ කරන අමාත්‍යාංශයේ වැඩ කරන කාලය තුළ මහජන බන්ධනාගාර ඉතිහාසයේ වැදගත්ම දේවල් ඉතිහාසගත දේවල් මෙතුමාගේ කාලේ මේ බන්ධනාගාර තුළ සිදු වුණා. එතුමා කාලේ තමයි බන්ධනාගාර නැත්නම් තිරකරුවන්ගේ බාලදක්ෂ ව්‍යාපාරයක් ඇති කරලා මේ බාලදක්ෂ ව්‍යාපාරේ බාලදක්ෂ ජම්බෝරේ මාතෙන් 2013 ලෝකේ පළමු වරට තිරකරුවන්ගේ බාලදක්ෂ ජම්බෝරයක් 2013 නුවරඑළියේ නරියාකන්දේදී පවත්වන්න පුළුවන් වුණා. මා හිතන්නේ එදා අපිත් මා සහභාගී වුණා. අපි හිටියා මේ තිරකරුවන් එළියේ නිදැල්ලේ රාත්‍රියේ ඉන්නකොට මොවුන් කවුරු පැනලා යයි කියලා අපිට සන්තෝෂ වෙනා. මෙතුමා කරේ තිබ්බ විශ්වාසයට කිසිම සිරකරුවෙක් ඒ ජම්බෝරි සම්බන්ධ පුජ්‍යලින්ගෙන් අපි පැනලා ගියේ නැ. ඔවුන්ගේ කාර්ය කරලා නැවත තමන්ගේ තිවන් ගෙවල් වලට යන්න තරම් ඔවුන් මනාව පානය කළා තිබුණා. ඒ වගේම මෙතුමාට හුමුණා තිබ්බා මේ ජාති ભેදේ ජාතීන් අතර තියෙන ભેදය අයින් කරලා මොවුන් සමාජගත කරනකොට උතුරේ සමහර ඒ කාලේ කියලා තිබ්බේ දකුණේ ඉන්න අය උතුරේ ඉන්න අය දකුණේ ඉන්න පිළිම සම්බන්ධතාවයක් තිබ්බේ නැහැ. මේ දකුණ පිළිබඳ වැරදි වැටහීමක් අතර කියලා දුන්නා. ඒ නිසා මේ උතුරේ තරුණයන් හා දකුණේ තරුණයන් මුසුවීම තුළ මේ වැරදි අවබෝධය අයින් වෙලා ඔවුන් අතර යම්කිසි සමගියක් ඔවුන් කෙරේ අවබෝධයක් ලබා ගැනීමේ ඒ හැකියාව ඒ අවස්ථාව මෙතුමා ලබා දුන්නා. එතුමා කරපු ඒ ජාතික මෙහෙවරක් මා හිතන්නේ එතුමා අතින් අතුරුදේ මේ කරේ. ඒ වගේම මිත්‍යා ඉතිහාසගත කරන මෙතුමා ඓතිහාසික බෝගම්බර සිරගෙදර එතනින් අයින් කරලා ඒක සංස්කෘතික මධ්‍යස්ථාන වැදගත් ඉස්තනයක් බවට පරිවර්තනය කළා. පල්ලේ කැලි සියලුම සිරකරුවන්ට අවශ්‍ය කරන සිරකරුවන්ගේ පහසුව තඳා ඔවුන්ට අවශ්‍ය කරන අලුත් සිරගෙදර නිර්මාණ කළා. මා හිතන්නේ ඒකත් ඉතාම වැදගත් අවස්ථාවක්. මෙතුමා හැම වෙලාවම සිරකරුව දිසා බැලුවේ අනුකම්පාවෙන්. අනුකම්පාවෙන් බලලා මෙතුමා දැක්කා ඒ කාලේ සිරකරුව වින්ද පීඩනය. ඒ පීඩනය නැති කිරීම සඳහා මා වෙහෙස වුණා. ඒ වෙහෙස සිරකරුවෙකුට තමන්ගේ සිරගෙදර ගෙවන කාලය තුළ මිනිස්සෙක් වශයෙන් ජීවත් වීමේ අවස්ථාවේ දැනගෙන විශාල සිරකරුවන්ගේ නිදහස අවශ්‍ය වන ආකාරයට ඒ තුළ විවිධ ගොඩනැගිලිලාවන්ට පාස්කල් සලසලා දුන්න. මා හිතන්නේ ඉතිහාස අග්‍රදිග ආසියාවේ මානව හිමිකම් අතින් තිරකරයෙකුට ලැබිය යුතු උපරිම සහන සලසලා දීලා පාසකම් සලසලා දීලා සිරගෙදරක් අගුණ කළ පැලත් සිටින මායික ආසියාවේම තියෙන හොඳම සිරගෙදර බවට පරිවර්තනය කරන විවිධ කතාවා. නමුත් එතුමා ඒව ගණන් ගන්න නැතුව මේක හරියාකාරව තිරගෙදරන්ගේ ප්‍රශ්නේ විසඳුවා. එනිසා අපි දකිනවා දේශපාලන ජීවිතය දිහා බලපුවාම මෙතුමා තමයි වැඩ කිරීමේ කෙටි කාලය තුළ මෙතුමා මාහිතින් අපි දකිනවා සමහර වෙලාවට ඇමතිවරයා හා නියෝජ්‍ය ඇමතිවරයා අතර ගැටුම් නැත්නම් නිලධාරී ලේකම්වරයා ඇමතිවරයා අතර ගැටුම්. එසේ නොකර හැම කෙනෙකුත් එක්කම සහයෝගයෙන් වැඩ කරපු ඇමතිවරයෙක් ඉන්නවා නම් මෙතුමා ඒ ප්‍රමුඛස්ථානය ගන්නවා. මම දකිනවා එතුමා සෑම සේවකෙක් දිහාම ඉහළ සිට පහළ දක්වා හැම සේවකයෙක් දෙක්කම ඉතාම සමගියේ ඔවුන්ගේ කියමන ඔවුන් දෙන ප්‍රශ්නට ඔවුන්ගේ අවදෝනාවට හොඳට ඇහුම්කන් දුන්න ඇමතිවරයෙක්. ඒ නිසා මහතෙන අදත් අපි දකිනවා සමහරට අපේ අය කියන්නේ අපේ ඇමතිතුමා කියලා සමහර නිලධාරීන්. මම හිතන්නේ ඒක තමයි එතුමා ගත්ත ඒ මානව දයාව සැබෑ සමාජවාදය යන අතේ එතුමා ඇත්ත වශයෙන්ම ක්‍රියාවනු කරලා පෙන්නපු නායක. ඒ නිසා මම හිතන්නේ දීර්ඝ කතාවක් කිරීම උත්සාහ ගන්නේ නැහැ. අද මහජන නියෝජිතයන්ට එල්ලලා තියෙන චෝදනා දිහා බලපුවාම අද සන්තෝෂ වෙන්න ඕන. එම මැතිනි හා දරුවන් තමන්ගේ පියා පිළිබඳව කිසිම චෝදනාවක් නැති චෝදනාවක් නැතිව සමාජයට විශාල සේවාවක් කරපු මේ පියාගේ දරුව වීම සඳහා නැත්තම් බිරිඳ නැත්තේ එතුමිය සන්තෝෂෙන් මේ වැනි පුජ්‍යලික බිරිඳක් වීමෙන් සන්තෝෂෙන. මොකද කිසිම කැලැල්ලක් නැතුව පාර්ලිමේන්තුව තුළත් සමාජය තුළත් හැසිරුණු මේ නායකයා පිළිබඳ. එනිසා මම මේ අවස්ථාවේ මගේ ශෝකය එම මැතිනියට හා ඒ දරුවන්ට ප්‍රකාශ කරමින් අපි අදහන ආගම අනුව එතුමාට අමා මහ නිවන් සිබේ අත්වේ පතමින් නියදෙනවා.
මාන්පේමික ඩක්ලස් සේවානන්ද.
ගෞරව குழுக்களின் பிரதித்த விசாலரவர்களே, இன்றைய தினம் முன்னாள் நாடாளுமன்ற உறுப்பினர் அமரர் சந்திரஸ்ரீ கஜதீர அவர்களுக்கான அனுதாப பிரேரண நிகழ்வில் எனது கருத்துக்களையும் பதிவு செய்வதற்கு வாய்ப்பு வழங்கியமை குறித்து முதலில் எனது நன்றியை தெரிவித்துக் கொள்கின்றேன். இலங்கை கம்யூனிஸ்ட் கட்சி சார்பில் நாடாளுமன்றத்தை பிரதிநிதித்துவப்படுத்தியிருந்த அமரர் சந்திரஸ்ரீ கஜதீர சகோதரி அவர்கள் இந்த நாட்டில் தேசிய நல்லிணக்கம் பலப்பெற வேண்டும் என்பதற்காக தனது இறுதி மூச்சு வரையிலும் கடினமாக உழைத்தவர். தனது பல்கலைக்கழக பருவத்திலிருந்தே இடதுசாரி கொள்கைகளுடன் பின்னி புனைந்த அமரர் சந்திரசரி கஜதீர சகோதரி அவர்கள் தனது அரசியல் வாழ்க்கையிலும் பொது வாழ்க்கையிலும் ஒரு இடதுசாரி தலைவராக வழிகாட்டியாக வாழ்ந்து மறைந்துள்ளார். அமைச்சராகவும் அமைச்சரவை அந்தஸ்தற்ற அமைச்சராகவும் பிரதி அமைச்சராகவும் பல்வேறு பொறுப்புகளை வகித்துள்ள அன்னார் சிறைச்சாலைகள் மறுசீரமைப்பு அமைச்சராக பணியாற்றிய காலத்தில் சிறைச்சாலைகள் நூதன சாலை ஒன்றினை இந்த நாட்டில் அமைப்பதற்காக அர்ப்பணிப்புடன் செயல்பட்டிருந்தார். அந்த காலகட்டத்திலே புனர்வாழ்வு பெற்றிருந்த முன்னாள் புலி இயக்க உறுப்பினர்கள் 12,500 பேர்களை விடுவித்து அவர்களை பெற்றோர்களிடம் ஒப்படைக்க நாம் எடுத்த முயற்சிகளுக்கு அவர் பெரிதும் துணையாக இருந்தார். அதேவேளை புனர்வாழ்வு அளிக்கப்பட்டு விடுவிக்கப்பட்ட முன்னாள் புலி உறுப்பினர்களின் வாழ்வாதார உரிமைகள் தொடர்பில் நாம் எடுத்த கரிசனையில் முடிந்தளவு அக்கறையுடன் செயல்பட்டிருந்தவர் சந்திரசிரி கஜதீர சகோதரி அவர்கள். அது மட்டுமன்றி யுத்தம் முடிந்த பின்னர் கிளிநொச்சி அறிவியல் நகர் உட்பட 1,000 ஏக்கர் நிலங்களை படையினரிடமிருந்து விடுவித்து அதை நாம் எமது மக்களிடம் மீள ஒப்படைத்த போது எமது நிலம் எமது மக்களுக்கே சொந்தம் என்ற எமது கொள்கைக்கு பலம் சேர்த்தவர் சந்திரசிரி கஜதீர் அவர்கள். நில மீட்பு மட்டுமன்றி தமிழ் பேசும் மக்களுக்கான சமுர்த்தி திட்டம், வாழ்வாதார உரிமைகள், மீள் குடியேற்றம், 1,000 தொண்டர் ஆசிரியர்களுக்கான நிரந்தர நியமனம், 1,000 வேலை வாய்ப்பற்ற பட்டதாரிகளுக்கான வேலை வாய்ப்பு எமது முயற்சியால் இந்தியாவின் உதவியுடன் கிடைத்த 50,000 வீட்டு திட்டம், மதவாச்சியிலிருந்து மன்னாருக்கும் ஓமந்தையிலிருந்து காங்கேசுந்தரை நோக்கியும் புகையிரத பாதைகள் புனரமைக்கப்பட்டு புகைவண்டி பயணத்தை நாம் 3 சகாப்தங்களுக்கு பின்னர் மறுபடியும் தொடக்கி வைத்த போது எமக்கு பக்கபலமாக நின்று ஆதரவளித்தவர் அவர். தமிழ் மக்களின் அரசியல் உரிமை குறித்து நாம் நீண்ட காலமாக வலியுறுத்தி வரும் 13 திருத்தச் சட்டத்தை மேலும் பலப்படுத்தி அதிலிருந்து தொடங்கும் எமது இலட்சிய கனவுகளுக்கு தனது ஆதரவை நல்கியவர் அவர். அதை நடைமுறைக்கு கொண்டுவர தமிழ் பேசும் மக்களின் ஆணை எமக்கு கிடைக்க வேண்டும் என நான் அவரிடம் கூறிய போது அமரர் சந்திரசிரி கஜதீர் அவர்கள் என்னுடன் மனம் விட்டு பேசி எனக்கு அளித்த சிறந்த ஆலோசனைகளை நான் நன்றியுடன் நினைத்து பார்க்கின்றேன். தமிழ் மக்களுக்கு அரசியல் சம உரிமை உண்டு என தனது கட்சி மகாநாட்டில் பகிரங்க தீர்மானம் எடுத்து அறிவித்த இலங்கை கம்யூனிஸ்ட் கட்சியின் பிரதான தூண்களில் ஒருவராக திகழ்ந்த அமரர் சந்திரசிரி கஜதீர் அவர்களின் தமிழ் மக்கள் மீதான நேசிப்பை நான் எனது ஆழ்மனத்திலிருந்து மீட்டு பார்க்கின்றேன். எமது மக்கள் கடந்த கால யுத்தத்தில் கொல்லப்பட்ட தமது உறவுகளை நினைவு கூறுவதற்கு சுதந்திரம் இருந்திராத ஒரு காலகட்டத்தில் எமது மக்கள் கொல்லப்பட்ட தங்களது உறவுகளை நினைவு கூறுதல் அதை இனவாதமாக தென்பகுதியிலே பிரச்சாரப்படுத்தி கொண்டிருந்த இனவாத அரசியல்வாதிகள் கோலோச்சி கொண்டிருந்த ஒரு காலகட்டத்தில் யுத்தத்தால் கொல்லப்பட்டவர்களை நினைவு கூறுவதில் எந்த தவறும் இல்லை என தென்பகுதியிலே பகிரங்கமாக எடுத்து கூறிய தலைவராக அவர் திகழ்ந்தார். அது மட்டுமன்றி அதற்கான பொது நினைவு சதுக்கத்தையும் பொது தினத்தையும் வலியுறுத்தி நான் நாடாளுமன்றத்தில் வாதாடிய அதற்கான அங்கீகாரத்தை பெற்றபோது தனது தார்மீக ஆதரவையும் எனக்கு வழங்கியவர் அவர். தென்பகுதியிலே சிங்கள சகோதர மக்களை பிரதிநிதித்துவப்படுத்தினாலும் குறுகிய இனவாத அரசியலின் பக்கம் தனது இறுதி காலம் வரையிலும் நாட்டம் காட்டியிராத சந்திரசிரி கஜதீர சகோதரையா இந்த நாட்டின் அனைத்து மக்கள் குறித்தும் வெகு அக்கறையுடன் செயல்பட்டிருந்தார். சிறை கைதிகளும் மனிதர்களே என்ற வாசகத்தை மெய்ப்பித்து காட்டிய ஓர் அமைச்சராக அவர் திகழ்ந்திருந்தார். மரண தண்டனை பெற்ற சிறை கைதிகளுக்கு தலதா மாளிகையை தரிசிக்கின்ற ஒரு வாய்ப்பினையும் அவர் ஏற்படுத்தி கொடுத்திருந்தது குறிப்பிடத்தக்கதாகும். அந்த வகையில் இந்த நாட்டில் மானுடம் வாழுகின்ற வரையில் சந்திரஸ்ரீ கஜதீர சகோதரியாவின் நாமம் என்றென்றும் நிலைத்திருக்கும் என்பதை இங்கு சுட்டிக்காட்ட விரும்புகின்றேன். மக்களின் வாக்குகளை பெற்று அந்த மக்களை மறந்து விடாமல் அந்த மக்களுக்கு உதவியாகவும் வழிகாட்டியாகவும் திகழ்ந்த அமரர் சந்திரஸ்ரீ கஜதீர சகோதரியாவின் மறைவால் துயர் கொண்டிருக்கும் அவரது குடும்ப உறுப்பினர்கள், உறவினர்கள், நண்பர்கள், இலங்கை கம்யூனிஸ்ட் கட்சியின் தலைவர் உள்ளிட்ட கட்சி தோழர்கள் அனைவருடனும் எனது மக்கள் சார்பாகவும் எனது கட்சி சார்பாகவும் துயரங்களை பகிர்ந்து கொள்கின்றேன்.
சபை ஒழுங்கு, சபை இடைநிறுத்தப்படுகிறது. மதிய உணவுக்காக மீண்டும் 1:30 மணிக்கு சபை கூடும். ஐ சஸ்பெண்ட் த ஹவுஸ் டில் 1:34 லஞ்ச்.